ඒ කියන්නේ ඒ වගේ විඳීමක් හඳුනා ගැනීමක් වෙන්න බෑ මම නැත්නම් කියන අදහසක් ඇවිල්ලා තියෙනවා මට ඒ සමාධියේදී. එතකොට ඊට පස්සේ මට හිතෙනවා දැන් ඒ වගේ මම නැත්නම් කොහොමද මෛත්‍රී භාවනා කරන්නේ, කොහොමද කුණුක භාවනාව කරන්නේ, ඒ වගේ ගැටලුවක් ඇති වෙලා
තියෙනවා. මට අපව විස්තරය කියන්න. හරි,
ඇස කන නාසය කියන ඉන්ද්‍රයන්ට ආයතනයක් බවට පත්වීමේදී කියන්නේ විඳීම, හඳුනා ගැනීම, ඉගෙන හිටීම, දැන ගැනීම, ඒ වගේ දෙයක් වෙනවා කියන්නේම මම ඉපදිලා නේද? එතකොට දැන් එහෙම දෙයක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම නැත්නම් පුද්ගලී දෙයක් නැත්නම් කොහොමද අර වගේ මෛත්‍රී භාවනාවක් කරන්නේ, ගුණක භාවනාවක් කරන්නේ? අන්න ඒ වගේ ගැටලුවක් මට ඇති වුණා ඒ
සමාධියේදී. දැන් බුදුරජාණන් වහන්සේලා ධර්මයේ කියා දෙලා තියෙන විදිය අපි අඳුන ගන්නකො, අපි හිතන්නකො, දැන් පුද්ගලයේ විදියට මොනව භාවනාවක් කරේ, මෛත්‍රී භාවනාව හරි නොකරුවට ඒ කරන එක ප්‍රශ්නයක් වුණායි. පුද්ගලෙක් විදිහට අනිත් කටයුතු කරනවා නේද? පුද්ගලෙක් විදිහට අනිත් කටයුතු කරනවා නේද? එතකොට අපිට දැන් එහෙම එක කරන්න සුදුසු නෑ වගේ කියලා හිතනවා. අනිත් දේවලුත් අපි නොකර ඉන්නවා. ඒක සරලම උත්තරය. ඕක සරලම උත්තරය. අපහසුතාවයට පත් කරන්න කියනවා නෙවෙයි, ඒ සරලම උත්තරයක සත්‍යයට සුවපත් වේවා ප්‍රේර කියන්නේ මෛත්‍රී හැඟීම හේතු විල හදන එක. එතන පුද්ගලික සත්‍යයක් නැත්නම් කරන්න ඕනේ නැති දෙයක් එක කරන්න ඕනේ නැහැ වගේ අදහස අපට එනකොට, අසුබ විදියට ඉඳන් කල්පනා කරන්න ඕනේ නැහැ වගේ අදහස අපට එනකොට අපි තවත් ඒ අර්ථේම වටපිටාවට පතරවලා බලන්න ඕනේ. ඒකට සමාන වෙන්න ඕනේ. ඒ සමාන වීමේදී තියෙන්නේ අද අපි එතකොට අනෙක් කටයුතු ඒ විදියට කරනවා කියන එක මනුෂ්‍ය පුද්ගලයා කියන ස්වභාවයට අදාළ කරනවා අය කියන එක ගලපෙන්නේ නෑ. දැන් ඕගොල්ලොන්ට මට බුදුරජාණන් වහන්සේ මේ අර්ථ විනිශ්චය කරමින් ඉදිරියට අරන් එනකොට, හරි නේද, අරන් එනකොට ඕගොල්ලොන්ට මට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියපු ටිකේ හා අවකාශයේ කියන ටිකේ ඇහැ කනක් නාහය දිවක් ශරීරයක් මනසක් තියෙනවා කියලා කවදාවත් අදහසක් ගන්න පුළුවන්ද? පඨවියේ මහ පොළවේ බෑනේ දේහ සමාන කරන්න කිව්වා, අර විදිහට විනිශ්චය කරමින් ආවා. එතකොට ඒවයේ දැන් අරවහම අපිට දැන් පෙවුන ඇවුනා කියලා තොරතුරු ටිකනේ තියෙන්නේ නේද? ඒ වහින්ද මේ මම කියන දේ ඉන්නවා කියන අදහස තියෙන්නේ. හරි, එතකොට දැන් මහ පොළොවට ඇහැ කරනාහේ දිවකය මනස කියන දෙයක් තියෙනවා කියලා අපි පිළිගන්නේ නැහැ නේද? මහ පොළොව යම්සේද පටවිය ඒ විදියටම බල දකින්න කිව්වා. කෙස්ලොන්නේ ඔබතුමා අම්මාස් නාරසයිද තදගුරුසු ස්වභාවය. එතකොට අපිට මහ පොළොවේ අරතික නෑ කියන විනිශ්චයකට ඇවිල්ලා අපි මේ තැනට එනකොට පඩවි කියලා දෙන කොටස විනිශ්චය කරනකොට අපට උතන ඇහැ කරනාසේ දේවකයන් මනස තියෙනවා කියලා පිළිගන්න පුළුවන්කම වුණා නම් ඔව්. මොකද වෙලා තියෙන්නේ? ඔව්, පෙරෙනවා කියන එක වෙලා ඇහැ කරනාසේ දේවකයන් මනසට, එහෙනම් ඒක මමම තමයි, මගේම තමයි. හරිනේ? නමුත් පටවි ස්වභාවය පටවිය කියන දේ සමානයි කියලා කිව්වේ මහ පොළොවහාම සමානයි. ඒ අය වෙනසක් තියන්න එපා. අපේ අර්ථ විනිශ්චයවට පස්සේ අපිට පටවි කියලා කියපු කෙස්ලොග්නේ බුදු අම්මස්නාර කියලා කියනකොට බුදුරජාන් වහන්සේට අමතක වෙලා දැහැකානාසය දිව ශරීරය කියලා කිව්වේ නැත්තේ? දැන් පටවි කියලා කොටස් ටිකක් ගැන කියනකොට උන්වහන්සේ කිව්වා මොනවාද? කෙස්ලොම් නියපොතු කියලා බෙදලා කොහොම දැම්මා මිසක් අපි අර තදගොරෝසු ගතියට අයිති කියලා කියන ඇහැ කරනාසය දිව ශරීරය කියලා කිව්වේ නෑනේ. නෑ නේද? නෑ. ඇයි කිව්වේ නැත්තේ? ඇයි කිව්වේ නැත්තේ? අපට ඇහැ කරනාසය දිවකයව කියලා මේ ආයතන පහක් හෝ ගොරෝසු පහක් කියලා හිතන් ඉන්න එකයි, පේන්නේ නැති එකක් කියලා හිතන් ඉන්න එකයි මේ හයම මේ බොරුව ඇතුලේ අත්දැකීම විඳිනවා කියනකොට ඒ අත්දැකීම ඇතුලේදී අනිදර්ශනයි කියන උත්තරයක් තියෙන්නේ දැකියේ නොහැකි කියන. එතකොට විනිශ්චය කරලා ඒකයි බලන්න කිව්වේ. පඩවි ගතියට මේ මනුස්සයා කියන ශරීරයේ මෙහෙදී කඩලා බැලුවාම ඔබට අර්ථයක් එයි. අපේ ජීවිත අත්දැකීම් මේ ශරීරයක තියෙන හැදරනාසේ දිව ශරීරයේ මේ මනස කියලා අය කියලා මනස කියලා මේ ආයතනයන්ගකින් උපද්දවගෙන ඉන්නවා විඳිනවා කියන දේ ගත හැකි සත්‍යයක් නෙවෙයි. හැබැයි සත්‍ය නොදන්නාකමින් අරගෙන බාර අරන් තියෙන්න බැයිද?
එතකොට නාම රූප පත්‍ය විඥාන කියන්නේ රූපය කියන එක පටවියාපෘතේචෝ ආයි.
ඔව්.
එලගත්තම නාම රූප පත්‍ය විඥානං කියන්නේ කොහොමද?
එහෙමයි. නාම රූප පත්‍ය විඥානං කියලා කිව්වේ නේද? නාම රූප පත්‍ය විඥානං කියලා කිව්වේ නාම කියන ධර්මතාවයක් රූප කියන ධර්මතාවයක්. ඔබලෝ නාම රූප පත්‍ය විඥානං කියලා කියනවාද? පටිච්චසමුප්පාදයෙන් අපේ මහත්මිය කියන්න උත්සාහන්නේ විඥාන පත්‍ය නාම රූප කියලා. මම ඒක අහලා උත්තර දෙන්න.
ඒක ස්වාමීන් වහන්සේ දෙපැත්තටම නාම රූප පත්‍ය විඥානං පත්‍ය
නාම රූප පත්‍ය විඥාන පත්‍ය නාම රූපං. එතකොට එහෙම ඒක දෙපැත්තට ඒ විදිහට වෙනවා කියන එකෙන් කොයි වගේ අර්ථයක්ද මේ වෙලාවේ ඔබතුමියට ඇවිල්ලා තියෙන්නේ?
ශරීරයේ තියෙන පටවිය මහ පොළවේ පටවියට සමාන කරනකොට.
ඔව්.
එතකොට අපිට නාම රූප කියලා නාම රූප වලින්මනේ අර මිදීම දැන ගැනීම ඒ සියල්ල නාම රූපනේ. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්න දේවල්.
ඔව්. විඥාණයෙන් දැනගන්න.
විඥාණයෙන් දැනගන්න වේදනා සංඥා සංකාර ඒ සියල්ල විඥාණයෙන් දැනගන්න.
ඔව්.
එතකොට දැන් ඒ ශරීරී සතු රූප. ශරීරයේ සතු රූප වලින් තමයි අර ඒ දෙක ඇති වෙන්නේ. නැත්තම් ආයතන වලින් ගන්න රූප. ආයතන වලින් ගන්න රූප වලින් තමයි නාම රූපේ.
අපිට පටිච්චසමුප්පාදේ අපි ඉගෙන දෙන පටිච්චසමුප්පාදේ මතකද? නාම අපේ රද්දකින් පටන් ගන්නේ සලායතන පත්‍ය පස්සෝ කියලාද නැත්නම් සලායතන දෙහෙලින් මොකක් කරදයක් තියනවද?
නාම රූප පත්‍ය සලායතන.
එතකොට සලායතන කියන දෙයක් නිර්මාණය වීම වෙනවා නම් වෙන්නේ නාමහා රූප කියන
දෙකේ
හේතුවෙන්. හරි නේද? එතකොට එතනින් ආරම්භ වුණේ.
එහෙනම් හම්බෙන්නේ.
පටිච්චසමුප්පාද එතනින් ආරම්භ වුණේ.
අවිද්‍යාව.
ආ එතකොට නාම රූප කියන බව උපද්දලා තියෙන්නේ කොහොමකින්ද? විඥාණයෙන්.
විඥාණය.
හරි නේද?
එහෙනම්.
එතකොට විඥාණය කියලා උපද්දලා තියෙන්නේ මොකකින්ද? සංකාරයෙන්.
සංකාරයෙන්.
ඔව්. තන සංකාරයේ පදන දින මොකද?
අවිද්‍යාවයි.
හරි. එතකොට අවිද්‍යාව කියන ඒ දෙයින් ආරම්භ වෙලා ආයතන කියන දෙයක් කියන දෙයක් කරන එනකොට ඒක නිර්මාණය කරලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් නම්. අවිද්‍යාව කියලා කියන්නේ පුතේ සත්‍ය වූ ස්වභාවයද?
නෑ,
එතනම අසත්‍යයි. නෑ නේද? ඔබතුමිය හේනයක් දකින්නවා කියලා හිතන්නකෝ. ඒ හේන දකින්න වෙලාවේ මිනිස්සෙක් පේනවා. ඒ මිනිස්සයාගේ ඇහැ කරනාසේ දිව ශරීරය තියෙනවා. එයා කතා කරනවා ඔබතුමියත් එක්ක. එයා ඔබතුමිය අහන දේවල්ට හිතලා උත්තර දෙනවා. අපිට තේරෙනවා නේද? හීනේ දකින වෙලාවේ ආවට හිතක් තියනවා දැන්. හරි නේද? ඔබතුමී අවදි වෙනවා. ඔබතුමී අවදි වෙනවා. මට කියන්න ඔබතුමී ඒ හීනේ දැක්ක ඒ පුද්ගලයාගේ ඇහැකර නාසයේ දිවකය මනස හොයන්න යනවාද? ඕල වඩා නෑ. ඇයි?
හීනය.
නේද? හීනේ කියන්නේ මොකද්ද? අපි ඒකත් නකො නිකන් අපි මම සාමාන්‍යෙ නිකන් අර නමත දෙන තුන්ඩුව තම්බන්නලා බොන්නේ නෑ. මම තුන්ඩුවේ තියෙන බෙහෙත් ටික හොයන්න මම දවල් රෑ උත්සාහවත් කරනවා. එතකොට හීනේ කියලා අපි ඒකට කිව්වේ ඇයි? අපි ඒ අත්දැකීම වින්දේ මේ ශරීරයේ තිබුණු ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාහෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, ශරීරයෙන් නෙවෙයි, මේක මේ හිතින් මවපු එකක් කියලා අවදි වුණාට පස්සේ තේරුම වින්ද නේද?
නින්දේදී විඥානය ක්‍රියාත්මක වෙන්නේ
මොකද?
නින්දේදී විඥානය ක්‍රියාත්මක වෙන්නේ
නැහැ. ඉතින් විඥානයක් නැතුව දැක්ක පෙමුණු බව පිළිබඳ මතක සටහන් තියෙන්න පුළුවන්. නේද? අවිඥානකයි කියලා හිත මෙහෙම ගන්නකො කෙනෙක් අවිඥානකයි කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් මොකුත් දැනෙන්නේ නැහැ. විශේෂයෙන් මොකුත් දැනෙන්න දෙන්නේ නැහැ. දැන් අපට නින්දෙන් අවදි වුණාට පස්සේ මේවා පෙවුණා, මේ වැහුණා, අරයත් එක කතා කළා, මේවා කියලා මතක නැද්ද? එතකොට නින්දේ විඥානය නැතිද? නේද? නින්දේ විඥානය නැතිද? දැන් ඒක හීනේ කියලා කියන්න වෙන මොකුත් නෙවෙයි. හිතින් මවල දුන්න එකක් කියලා අවදි වුණා පස්සේ තේරුණා. ඇහෙන් නෙවෙයි වින්දේ, කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නෙවෙයි. එහෙනම් ඒක ඇත්ත. ඒ කියන්නේ හිතින් යමක් වින්දනම් හිතින් ඔසවලා දෙනවා නම් අපි මේ අපේ ජීවිතේ අපි දන්න සත්‍ය පරම සත්‍ය තමයි. හිතින් මොන හරි උපත්තලා දෙනවා නම් අපි ඒක තව තොවිතුවකට වටිනාකමක් දෙන්න. ඒකයි අපි හීනේ කොච්චර වටිනා ප්‍රසන්න දේවල් කියලා දැකලා තිබුණත් අපි අවදි වෙච්ච ගමන් ඒක බොරුව. ආයක වටින්නේ නැහැ. හැබැයි අපි ජීවිතය ඇතුලේ ආයෙත් ඔක්කොම වටිනාකම එකතු කරලා වැඳලා දීලා තියෙන්නේ හිතට. දැන් අපි ඒ කතාව එහෙම නොගිහින් ඔය කතාව අපි විසඳමුකෝ නේද? එතකොට අපි දැන් ධර්ම දේශනාව ආරම්භයේ ඉඳන් ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා හිටියා නේද? පඨවි ධාතුව ගැන විනිශ්චය කරනද නේද? වෙනෝණ මහත්තයා හිටියා ඒ වෙලාවේ. ඒ ඉන්න වෙලාවේ පඨවි ධාතුවේ ඇහැ කන නාසය දිව කය මනස තියෙනවා කියලා විනිශ්චය කරන අපිට අයින්න පුළුවන් වුණාද බැරි වුණාද? අපි මහා පොළොව සමානයි පටවිය කියන දේ උදාහරණයේ විදියට සමකර ගන්න කිව්වා. කොයි විදියටද? මහා පොළොව වගේ කියලා. මරගයි නේද? එතකොට සමකර ගන්න කියලා පටවිය කියලා කියන්නේ මහා පොළොවට විතරක් නෙවෙයි. මොන අර්ථද? මේ තමයි සැලකන්නා වූ මේ ශරීරයේ තියෙන කෙස්ලොක් නියපොතු අම්මස්නාර කියලා මේ විශ්ව පොටස් ටික ඔක්කොම මොකද්ද කියලා කිව්වේ? ඔව්. දැන් ඔබතුමිය මේ ඇහැ කියලා හිතාගෙන ඉන්න තැනට ඇඟිල්ල තියන්න ඕනේ. ඔබ නොකර ඉන්න එපා මයිලදේ. ඇහැ කියලා තැනට ඇඟිල්ල තියන්නකො මට කියන්න තදගතියක් දැනෙන්නේ නැද්ද?
දැන්.
එහෙනම් ඒකට කියන්න පටවි ධාතුව කියලාද නැද්ද? ඔව්. කන කියන තැනට පිටින් හරි අතුලට හරි ඇඟිල්ල දාලා බලන්නකො තදගතිය. නේද? නාහේ දිව ශරීරය කියපක පටවි. ඉතින් මහා පොළොව හා පටවිය කියලා ගෙබු මේ කොටස් ටික සමාන කරන්න කියනකොට මහා පොළොවේ ඇහැට නාසයේ දිවකය මනස තියෙනවා කියලා අපිට හීනෙන්වත් හිතෙන්නේ නැහැ නේද? නැහැ
නේද?
ඔව්. එහෙනම් දැන් සමාන කරගන්න කියනවා මේ ඇහැට නාසයේ දිවකය මනස තියෙනවා කියලා ඕගොල්ලෝ අදහස ගන්න පුළුවන් වුණ විදිය දැන් මම කියන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇහෙනවා ගඳ සුවඳ රස දැනෙනවා සැප දුක් දැනෙනවා අය කියලා ඒ හැඟීම් ටිකක් වෙන් කරගන්න බැරි වුණා නම් අද ඊළඟට ඕගොල්ලොන්ට තදම රෝසු සීතල උෂ්ණ ගතිය කියලා දේවල් ටිකක් තියෙනවා කියලා වෙන් කරගන්න බැරි වුණා නම් ඕගොල්ලොන්ට ඇහැක් කනක් නාහය දිව ශරීරයක් මනසක් තියෙනවා කියන අදහසකට එන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. ඕක තමයි මහා නිධාන සූත්‍රයේ තියෙන මහානේ නාමය කියලා දෙයක් ඇත්නම් රූපය කියලා දෙයක් ඇත්නම් ඒ පනව ගැනීම වෙනතා ආයතන කියන දේ හදලා ගන්නවා ඇඟීමකට එනවා. හරිද? එතකොට දැන් පේනවා එනවා කියන අත්දැකීම් ආයතන වලින් උපදලා තියෙන්නේ නාම රූප කියලා ඉහළ පියවරේ පේනවා එනවා දැනෙනවා හිතෙනවා සංඥා සංකාර විඥාන කියලා නාම කියන ගොඩේ මේවා තියෙනවා කියන අදහස තියෙන නිසා පඩවි ආපෝ තේජෝ වායෝ ආදිය තියෙනවා කියලා රූප කියලා තියෙනවා කියලා අදහස තියෙන නිසා මේ දෙක ඒක රාශී කර ගැනීම නිසා උත්තරයක් හදා ගන්නවා මේ ඇහැ මේ කන මේ නාහය මේ දිව මේ ශරීරය මේ හිත කියලා. හරි, පුතේ මේ ගස් ගල්වලට මහ පොළොවට මේවා පේන බව මේ ඇහෙන බව මේ ගඳ සුවඳ දැනෙන බව මේ රස දැනෙන බව මේ සීතල උෂ්ණ හැප්පෙන බව මේ හිතන කල්පනා කරන බව කියලා අදහසක් ගන්න පුළුවන්ද? නේද? මේ තද ගතිය මේ ගොරෝසු ගතිය මේ උණුසුම මේ හුළඟ මේ වාතය කියන අදහසක් ගන්න පුළුවන්ද? ඇයි හිතක් එතන ඉපදෙන්නේ නැති නිසා. එහෙනම් ඕගොල්ලොන්ට මට මේ පේනවා ඇහෙනවා ආදී අත්දැකීම් ටික ඉපදවලා තියෙන්නේ හිත කියන දේ නිසා නෙවෙයිද? ඒක තමයි විඥාන පත්‍යා නාම රූප කියලා අවිද්‍යා පත්‍යා සංඛාරා පටිච්ච සම්පදාය දෙන්නන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා පටිච්ච සම්පදාය ඒක අවිද්‍යාව යදිලා ඉවර නිසා. හරි, හරිනේ. එතකොට විඥානය කියලා මේ ඔසවා තලෙම වෙලා තිබුණේ හිතර කල්පනා කරන බව කියන දෙයකින් කියලා කියනවා උඩින් සංඛාර පත්‍යය. නේද? ඔව්, මෙතන හිත නැහැ, මෙතන හිත තියෙනවා. ඒ හිතෙන් තමයි මේ අත්දැකීම් ටික දෙන්නේ කියන තැනට ඇවිල්ලා. හරි, ඒ සංඛාරය කියන දේ සත්‍යම වූ ධර්මතාවය නොදන්නා නිසා එහෙම හිතන්න සිද්ධ වෙලා තිබුණේ. එතකොට හීනෙන් අවදි වෙන කෙනාට පුතේ එතන මනුස්සයෙක් සත්‍යෙම හිටියා කියලා කියද හැකිද? එයා මාත් එක්ක කතා කළා කියලා මට ඇහුණා, මට ඒව මතකයි. නමුත් දැන් ඇත්තට මෙහෙම කෙනෙක් ඉඳලා මාත් එක්ක කතා කළා කියලා අවදි වුණා පස්සේ මට පිළිගන්න පුළුවන්ද? ඒ මනුස්සයා මට බැන්නා, දොස් කිව්වා, නින්දා කළා කියලා මට දුක් වෙන්න පුළුවන්ද? එයාගෙන මට ආදරේ කිව්වා, මම ලස්සනයි කිව්වා කියලා සතුටු වෙන්න පුළුවන්ද? ඒ මනුස්සයාගේ ඇහැ කන නාහය දිවකය මනස තියෙන ඒව මොනින්ද හැදුනේ කියලා මට හොයන්න හිතනවාද? ඒ ඇත්ත අපි අවදි වුණා කියලා තේරුම් ගත්තාම නේද? ඒ වගේම පුතේ ඇත්තම නොදන්නා ගමේ කියලා මැවුණු දේ ඇතුලේ කොහොමද ඇත්තක් වය? ඊනේ ඇතුලේ මට කියන්න එතන මම ඉන්නවා කියලා හිතපු මමත් ඇත්තද? ඊනේ ඇතුලේ මම අර පිරිසතර ඉන්නවා කියලා තේරෙනවා, එනවා පේනවා කියලා තේරෙනවා නේද? මම කතා කරනවා කියලත් මට දැනෙනවා තේරෙනවා, මට සතුට වෙනවා දුක් වෙනවා කියලා තේරෙනවා. හැබැයි අවදි වුණාට පස්සේ ඕගොල්ලෝ පිළිගන්නවද තවදුරටත් එහෙම දැනග තමන් ඉඳලා මෙහෙම ගනුදෙනුවක් ඇත්තටම කළා කියලා? වටේ තිබුණු ගහක් වල යාන වාහන ගෙවල් දොරවල් ඇත්තයි කියලා තවදුරටත් පිළිගන්නවද? නෑ. ඒ වගේම ඕගොල්ලොන්ට මට දැන් මොන හැඟීම ආවත් අර සත්‍ය ස්වභාවයට ඕගොල්ලෝයි මමයි ලං වෙලා බැලුමුත් හේනෙන් අවදි වෙච්ච කෙනාට අරව දැක්කා එහුව මතක තිබුණාට තවදුරටත් ඒක බොරුවක් නිසා ඇත්තා නෙවෙයි වගේ බලන්න අපේ ඔය ප්‍රශ්න ටික ඔක්කොම එතන මිස.
විඥාන මායාව තමයි සියල්ල
අවසරයි ස්වාමීන් වහන්ස. අර පටන් ගන්නකොට මෛත්‍රිය හරි සුභය හරි පඩන්න පුළුවන් දෙයක්. මෛත්‍රිය හරි අසුභය මෛත්‍රිය හරි අසුබය හරි වඩන්න පුළුවන්ද කියලා
ප්‍රශ්නයක් තිබුණා නේද?
ඔව්. අපි දැන් අර ධාතුවට හිත තියාගෙන යනකොට දැන් ඕකේ එක ප්‍රශ්නයක් තමයි දැන් කෙස්ලොන්නියක පඨවිය කියලා කියනවට වඩා පඨවිය ස්වභාවයට කෙස්ලොන්නියක කියලා කනවද? එතන පඨවි ස්වභාවය තදගතිය අමුතුවෙන් කෙස්ලොන්නියක කියලා වෙන් කරන්න විදිහක් එන්නේ නැහැ. හැබැයි අපි කෙස්ලොන්නියක පිළිගන්න ඉන්න හින්දා තමයි මේ විදිහට බලන්නේ. එහෙමයි. එතකොට ඔය ධාතුවට හිත තියාගෙන යනකොට ඊළඟට අර සුභය කියලා මෙනෙහි කරන්න විදිහක් එන්නේ නැහැ.
මේවා හරියටම නේද? හරියටම ඒ අර්ථ විනිශ්චය ඇවිල්ලා අපි එතන පිළිහිටියොත් අපට ආයේ හිතන්න ඕනේ ඒක හිතන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්න තමයි. හරි මං කියන්නේ අපි මෙහෙම ධර්ම විනිශ්චයට ගිහිල්ලා වෙන කවුවත් කියලා නිසා නෙවෙයි. ඒයි මට මේ ධර්මයේ මේ දර්ශනේ මේ විදියට දැනන් හිටියත් මේ තමන් කියලා තමන්ගේ කියලා අහම් පිළිගන්න එකත් ඒ පිළිගන්න බවත් එක්ක රූපය ගැන තමන්ට වටිනාකමුත් යෙදෙලා නම් හරිද? රූපය කියලා වටිනාකමුත් යෙදෙලා නම් එයාට ඒක විඥාණය අධදකීම කියලාවත් අවිද්‍යාව කියන කාරණාවේදීලා ඇතිවෙච්ච නවහ බොරුවක් කියලාවත් තේරිලා නැහැ නේද? මං කියන දේ ඔයගොල්ලන්ට තේරෙනවද? ඒ වගේම බාහිර දකින්නකොට කෙනෙක් ලස්සනයි ආදී කියලා ඒ රූපේ බලන්න ඒ රූපේ විඳින්න කියලා අදහසක් එනවා නම් ඔයගොල්ලන්ට විඥාණය විඳිනවා නම් කවුරුත් ළඟට යන්න ඕනේ. මම මේ කියන දේ හොඳට අඳුර ගන්න. අපි විඥාණය විඳිනවා නම් අපි වෙන කෙනෙක් බලන්න යනවා කියලා යන්න ඕනවත් ඒ ශරීරයක් අල්ලනවා කියලා අල්ලන්නවත් ඒකට මොහොක්වත් අපට අවශ්‍ය වෙන්නේ නැහනේ. හැබැයි අපට ප්‍රේමනාප කෙනෙක් කියලා බලන්න හිතනවා ඇස් දෙකේ යොමු කරන්න හිතනවා මේ ශරීරයේ ඒ අරමුණ විඳින්න බෙල්ලහරවල බලන්න හිතනවා අත දික් කරලා ස්පර්ශ කරන්න හිතනවා. එතකොට දැන් මේ ස්පර්ශ කරන්න යන්නේ විඥාණයද ගෑණියක් එහෙම නැත්නම් පිරිමියෙක් නැත්නම් දුව නැත්නම් පුතා? එතකොට පුතේ දැන් පිළි අරන් තියන්නේ මනුෂ්‍යයා කාන්තාව පිරිමියා කියලා ප්‍රියමනාපයි විඳින්න ලස්සනට තියනවා කියලා අදහස නෙවෙයිද? එහෙනම් ඔතනදී හිත අකුල්ලවන්න සීයට ගේන්න පටන් ගන්නේ ඔව් එතන මම ප්‍රියයි මනාපයි කියලා හිතුවත් ලෝකේ මම දන්න විදියට පටවිය කියලා මහ පොළොවේ ගතිය ගත්තා වගේ මට තේරෙනවා බොහොම හොඳට බොටු ජරාව අල්ලන්න සුදුසු නෑ ඊයක් ඇතයි නේද? ප්‍රිය කරන්නේ නෑ මුත්‍රා අසුචි ලේ දහදිය නේද? එහෙනම් ඒ තාම මේ බහැනේක වෙන්නේ අපට තාම මේක මේ න්‍යායන්තිකේ මෙහෙම ගත්තද මං කියන්නේ වට්ටෝරුව තම්බන්න එපා. වට්ටෝරුව තම්බන්න එපා. තම්බන්න බැරිකමක් නැහැ තම්බන්න පුළුවන්. මං එපා කියන්නේ නැහැ ඔයගොල්ලොන්ට තම්බන්න ඕනේ වට්ටෝරුව නම් වට්ටෝරුව තම්බන්න. නමුත් නේද අපේම ජීවිතේ අපට දෙන උත්තරේ ප්‍රතික්ෂේප කරලා අපි ෆැන්ටසි එක හිටියොත් මෙතන මොකුත් නැහැ. හැබැයි මම ඉන්නවා මට තරහ යනවා මිනිස්සුත් එක්ක. ඉතින් මම මෛත්‍රිය පුරුදු කරන්නේ නැතුව මොකද්ද පුරුදු කරන්න ඕනේ? මෙතන මොකුත් නැහැ. මනුෂ්‍ය සත්ත්ව බුද්ධිලු නැහැ. හැබැයි මට රාග හිතුවිලි ටික ඇති වෙනවා. හැබැයි අසුභ විදියට එතර වැඩක් නැහැ. ඇයි මනුෂ්‍ය සත්‍ය බුද්ධිල නැත්නම් මොනවා බලන්නද? හැබැයි මොනවා බලන්නද කියලා මම වෙන මොනවාද බලනවා. තමන්ට අවංක වෙන්න ඕනේ. මං කියන්නේ ඒක ගවේෂණය තමන්තුරට තියෙන්න ඕනේ. ඒකයි මුලින්ම පටන් ගත්තේ. මේක බාහිරෙන් ඔබ නිවන් දැක්කද කියලා කවුරුවත් කියන එක නෙවෙයි වැඩේ. අපි අපේ නැහුම්කන් දීලා බලනවා මේ තාම උපදිනවා ආදරණීය බව, රාගය, ප්‍රේමය, ලස්සන ලස්සන රූප බලන්න, ලස්සන ලස්සන ස්ථාන තැන් බලන්න, රට රටව බලන්න. හැබැයි මට මේක විඥාන මාත්‍රයක් වුණා නම් මම මේකට පොරබදනවද, ක්‍රියාත්මක කරන්න උත්සාහවත් වෙනවද? නෑ නෑ, ඒකයි මං කිව්වේ. අර විනිශ්චයදී ඔයගොල්ලෝ විඥාන අත්දැකීමට ආව නම් ඔයගොල්ලෝ හිතනවද රූපාවචර අත්දැකීමකවත් හිත තියෙනවා කියලා? නෑ නෑ, සමාධිය විදියට එන දේවල් මේ නිමිත්ත මත පිටින්නේ විඥානය කියලා එන්නේ. එහෙම එකේ ඔයගොල්ලෝ හිතනවද කාම ධාතුවකට බැහැගෙන රාග දේශ වශයෙන් ජීවිතයයි කියලා? මේ දහම පුතේ ඇඟ හෙරි වැටලා කිලිපොලා යන තැනක්ගෙන කියන්නේ. හිතාගන්නවත් බැරි තරම් ගැඹුරුයි ඒක. සිවුක්කම ඒ අර්ථ විනිශ්චයම ආවේ නැත්තම් පුතේ ලිස්සලා යනවා අපි වෙන තැනකට වැටෙන. ඒ නිසා මේ ඔහුම්කම් දෙන්න පණිවිඩේ මෙයා කියනවා. වෙන කාටවත් අහගන්න බෑ. මම ඕගොල්ලෝ ඉදිරියේ මෙහෙම ඉඳලා කොයි විදිහට කතාවක් කරත් මගේ හිත මට කතා කරන ටික, මට අඳුර ගන්න තියෙන ටික, මට සැක නැතුව මන් දන්න ටික නේද? ඔගොල්ලෝ බැරි වෙලාවත් මුන්නාන්සේ රහතන් වහන්සේ නමක් කියලා කොයි තරම් හිතුවත් මට රාග හිතුවිලි තාම මම ඇසුරු කරපු ගණුදෙනු කරපු නිවිදි සටහන් තොරතුරු මත උපදිනවා නම් මං ඒක දැනගෙන ඉන්න ඕනේ. ඔගොල්ලෝ රහතන් වහන්සේ කියලා මට කිව්වත් මම ඒකින් රහත් වෙන්න දඟලන්නේ නැතුව ඒ වුණත් ආයෙත් බලුදම් වල වැටේ නේද? බලුදම් වලින් බැඳලා ගත්තුල බද්ද සූත්‍රයේදී කියන්නේ ගැඹුරටම හිටවපු කණුවක බල්ලා දම් වලකින් ගැට ගහලා බෙල්ල ඒ දම් වල ගැට ගහලා තියෙනවා කණුවද. දැන් මූ වැවිදිනවා කියලා කොච්චර ඇවිද්දත් ඇවිදින්නේ මොකක් වටේද? කණුව වටේ. අපි වඳුනගත්තට පස්සේ එහෙනම් මේ රාගේ මට ඇති නොවී තියෙන්න, මට කුසල අරමුණයක මනස පවත්ව ගන්න, මට අසූති මුත්‍රා ලේසෙම සරව විදියට හිතනකොට මට රාගපය ආදරණීය බව වටිනාකමක් මනසේ බදලා දෙන්නේ නෑ. මනස ඇකිල්ලෙනවා, නොඇලීම ඇති වෙනවා. එහෙනම් ඒක බහුල වශයෙන් මම පුරුදු කරොත් අතරතුර ආයෙත් මගේ ජීවිතේ පීඩාවට වෙහෙතට ඇදලා දාන්න, ඒ රාගයට අදාළ රූප නිමිති තොරතුරු ගණඳුනු කරන්න කියලා බහිණක සිද්ධ වෙන්නේ නෑ කියන තැනට එනවා. කුසලය කියන දේ අපේ ජීවිතේ පිහිටව ගත්ත තැනක් බවට පත් වෙනවා. දැන් ඔන්න ඔය භූමිය තමයි විදර්ශනාවට භූමිය. හරිද? ඒක තමයි විදර්ශනා භූමිය කියලා කියන්නේ. අපි අකුසලයේ අරගෙන ඒකට විදර්ශනා කරන්න දඟලන වෙලාවේ මතක තියාගන්න ඒකේ හැබැයි විදර්ශනාව වෙන්නේ නැහැ. ඒකදී අපි කරන්නේ ආව පීඩාව වෙහෙස තල්ලු කරගන්න, මේකත් එක්ක පොරවදලා මේක නවත්ත ගන්න උත්සාහයක් නේද? ඔගොල්ලෝගේ මගේ හැබැයිම ප්‍රඥාවේ වැඩකටයුතු ටික පටන් ගන්නෙ චිත්ත සමාධිය මත, කුසලයේ පිහිටීම මත. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. මොකද සබ්බ පාපස්සකරණං කියන්නේ? ඔව්, රාග දේශයට ආදාළව උපදින මොනා හරි සීල් තියෙනවනම් ඒ සියල්ලේ නොකර ඉන්න ඕනේ. කුසලස්ස උපසම්පදා, කුසල අරමුණ මත ඇතිවෙච්ච සමාධිය ධ්‍යානයේ සංසිඳීම සැහැල්ලු බව උපදවාගත යුතු වෙනවා. දැන් ඊළඟට මොකද කරන්නේ? හරි, එන්න මේකට හිත බහින්න දෙන්න බෑ. සචිත්ත පරියෝදපනං විදර්ශනා ප්‍රඥාව දැන් පරිහරණය කරන්න ඕනේ. කොහොමද රූපාරූප ලෝකයකට ගාල් වෙන්න මේ ලැබිච්ච අත්දැකීම පිළිගන්න බාරගන්න තැනට නොවන විදියට විදර්ශනා ප්‍රඥාව පරිහරණය කරන්න ඕනේ. ඒකට මෙහා අපි විදර්ශනාව කියන නමින් පටන් ගත්තට රාග හිතේ ඇවිල්ලා මේක විසඳන්නේ වෙලාවේ අපි කරන්නේ කුසලයට ගන්න දඟලන්නේ. අකුසලෙන් කුසලයට එන්න දඟලන්නේ ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියේ වෙලාවේ තාම වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ. ඒකටයි ඔබ ලොහල ඇති විදර්ශනා පූර්වාංගම සමතය කියලා කතාවක් බෞද්ධ වහන්සේ කියනවා. එනකොට පුළුවන් හිතලා හිතලා මේ අකුසලයේ යටපත් කරගෙන සමාධිය වන්තනට හිත ගේන්න. හැබැයි ආන්නේ සමාධිය තමයි ඊළඟට යා ලෝකෝත්තර සම්මාදිට්ඨිය පරිහරණය කරන්න ගන්න භූමිය. ඔව් පුතේ, මේ සම්මාදිට්ඨිය අපි මේ ළඟදි කතා කළා. මේ සම්මාදිට්ඨිය කියන මෙන්න මේ දේ පරිහරණය කරන්න ඊළඟට යා පිහිට ලෝකවල මෙතන පිහිටලා ඉන්න තැනක් තිබුණ නැත්නම් පුටුව තියාගෙන වාඩි වෙලා ඉන්න බැරි වෙනවා නේද? ඒ වගේ මෙන්න මේ සම්මාදිට්ඨිය දැන් සකසා පරිහරණය කරන්න මොනවාද තිබිය යුත්තේ කියනකොට කියන්නේ මොකද්ද? සමාධිය රාගදේශ හිතුවිලි ඇති නොවි ඔව් කුසල අරමුණු මත සංසිඳීම දැම්පත් බව තියෙන්න ඕනේ. ඒකට උන්වහන්සේ කියනවා මහණනි, නැවත නැවත සකසා අසුභ භාවනාව වැඩිය යුතුයි. එයින් රාගය කියන දේ, කාමච්ඡන්දය කියන දේ ප්‍රහීන වෙනවා. ගැටීම තරහමනාපකම් ටික එනවා. පැහැදිලිවම අපි කරන පරිශ්‍රණය කරනකොට තේරෙනවා. ඔව් මෙන්න මේ වෙනුවෙන් ඒකට බෙහෙත විදියට නැවත නැවත මෛත්‍රී නිමිත්තට දක්ෂ විය යුතුයි. කොයි වගේද මතකයිද කියන්නේ කොහොමද? භාවිතා බහුලී කතා, යානි කතා, වක්කු කතා, අනුට්ඨිතා, පරිත්‍ිතා, සුසමාරත්තා. මෛත්‍රී ගැන එහෙම කියනකොට කියන්නේ භාවිත කරන්න, බහුල වශයෙන් භාවිත කරන්න, පුරුදු පුහුණු කරන්න. ඕගොල්ලෝ වාහන පදවන රියදුරෝ නම් ඕගොල්ලෝගේ දක්ෂ වෙලා නේද පාර්ථ හරියටම දැම්මේ නේද? වාහනයක් අනතුරක් නොකරගෙන තමන්ටත් වාහනයටත් බාහිර පාර්ශවයටත් කිසිවකට හානියක් නොවන විදියට අරන් යන්න දක්ෂව රියදුරේ පුරුදු වුණා වගේ මේ මෛත්‍රිය හසුරුවන්න දක්ෂ වෙන්න ඕනේ. මෛත්‍රිය කියන වාහනේ පදවන දක්ෂ රියදුරා වෙන්න ඕනේ. හැප්පුණා කියන්නේ ඔව් අපේ ගැටීම ඇවිස්සීම වෙහෙස. වත්තු කතා ඔගොල්ලෝ ගොඩනැගිල්ලක් ඉදි කරන්න යනකොට ඒක බිම කඩම් වැටෙන්න අදහසින් හදන්නේ නෑ. මොහොලඹ භූමිය ඉතාම හොඳට ඔගොල්ලෝ සකස් කරලා නේද? ඔව් පාදම ෆවුන්ඩේෂන් එක, බේස් එක ඉතාම හොඳට දාලා මේක පටන් ගන්න. ඔව් ඒ වගේ අසුවය, මෛත්‍රිය මේවා ද වැටෙන්න ඕන. අනුට්ඨිත මනාව පිහිටලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පුතේ මේ ශාසනය ගැන අපි මේ දවස් දෙකේවත් නිතරමත් නේද කතා කළේ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේ ළමදලා කියනවා මහණෙනි සාරිපුත්තට මම කියන්නේ අම්මා කියලා, බිහි කරන කෙනා කියලා. ඒ වෙන මොහොත්පත් නිසා නෙවෙයි, මේ පැවිද්දට එන මේ ශාසනයේ ඇසුරට එන ගිහි පැවිදි පිළිස සෝදාපන්න ඵලයේ හික්මවන්න සාරිපුත්ත තරම් දක්ෂ කෙනෙක්. හැබැයිම ධර්මතාවය අර්ථ විස්තර කරලා හරියටම කියලා මෙන්න මේකයි අපිට වැරදුණු දැන, මෙන්න මේක දැනගත්තාම ඔය ඔක්කොම ඉවරයි කියලා නැවත නැවත දැනට දෙන්න ලොකු කරලා පෙන්නනවා. එහෙනම් කියනවා සාරිපුත්තෝ භික්ඛවේ ජනෙත්ති, ජනනය කරන කෙනා, බිහි කරන කෙනා සාරිපුත්ත අම්මා. සාරිපුත්තෝ භික්ඛවේ සෝදාපන්න ඵලේ විනේති, මේ ශාසනයට එන ශ්‍රාවකයන් සෝදාපන්න ඵලයට හික්මවනවා. කවුද? සාරිපුත්ත. ඒකට තමයි ශාසනය බිහිවීම කියලා කියන්නේ. ඒ කියන්නේ මුලින් පුතේ භාවනා කරන්න පටන් ගත්ත එක නෙවෙයි අපේ ශාසනය දෙන්නේ. අපි කන පිට කරන්නේ, අපි කලින් භාවනා කරලා 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 අපි එනවා. ඇවිල්ලා දර්ශනය ආපු වෙලාවේ අපිට තේරෙනවා සත්‍යෝ බුද්ධිලෝ නැහැ, ජීවි ස්ත්‍රී පුරුෂ නැහැ. එහෙනම් අර නිමිති විදියට හිතන එක නම් තේරුමක් නැහැ, මෝඩකමක් කියලා අර එතෙන්ට අදහස එනවා. හැබැයි බුද්ධ ශාසනය කරුවේ එක නෙවෙයි. ආවට පස්සේ අපි පරිහරණය කරන එක නිමිත්තක් නෙවෙයි. ඔක්කොම දන්න තොරතුරු මේ වෙලාවේ අහන තොරතුරු ඔක්කොම බොරුයි. කියලා අපට තොරතුරක් දීලා කියනවා. ඒ බොරු කියන තොරතුරු අතරින්ම අර්ථයක් ගත හැකි එකක් දෙනවා. හරියට කඩදාහියක බෙහෙත් ලැයිස්තුව ලියලා දුන්නා වගේ. ඒක කඩදාහියවත් පෑනේ තීන්තවත් අර්ථවත් නැහැ. ඒකේ බෙහෙත් තිබුණේ නැහැ. අපි ඒක දිහා බලලා කැලේ කොලේ යවිදලා අලමුල් ටික ගලවලා ගෙනාවට පස්සේ අපි බෙහෙත් හොයාගත්තා. ඒ වගේ මේ ඇහෙන වචන ටික අර්ථ විනිශ්චය කරනකොට ඔබ තුල ධර්මයේ නිර්මාණය වෙනවා. මම මේ කිව්ව ටිකේ ආය ඇහුණා කියන නම් හීනෙන් වුණු එකක් වගේමයි. ඒක ඇති දෙයක් නැහැ. එහෙම නොකරුවොත් අපි ආමර බෙහෙත් ලිස්ට් එක ගත්තා. ඒක ඇත්ත කළා. දැන් මේ මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඉදිරියට ඇවිල්ලා කවුරු මොන සිල්ප දැම්මත් මේ හිත ඕගොල්ලෝ භාවනා කරමින් ඉතින් ඉහළට ඔසවලා ඇස්තරලා බලනකොට පොළොවෙන් අඩි 10ක් විතර උඩයි කියලා හිතුවත් ඕගොල්ලොන්ට අදහසක් නම් එන්නේ නැහැ. ඒක ඇත්තයි කියලා හා ඒක මාර්ගඵලයි කියලා. ඇයි? ඕගොල්ලොන්ට සත්‍ය කියන දේ දීලා ශාසනය උපද්දවලා දෙන්නේ. නේද? මේ මහ පොළොවේ මුඩිය යන පිරිස මාර්ගඵලලාභී නම් ඉස්සල්ලාම කුරුල්ලෝවාදී තිරිසන් සත්‍යෝ ටික. මේ විහිළුවක් නෙවෙයි නේද? ඒ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කාලේ යහන්නේ අර ගංගා නදියේ ප්‍රයාග තීර්ථේ බ්‍රාහ්මණයෝ බැහැලා නානවා උදේ පාන්දර සීතලෙන් ගහි ගහේ ගොඩට ඇවිල්ලා මුඩේ පිටින් කාට කාට කට කට දාලා ගහනවා. අහනවා බුදුරජාණන් වහන්සේ ඇයි මේ? බුදුරජාණන් වහන්සේවත් නෙවෙයි කාලික් කියලා දාසියන් අහනවා. මම නම් මේ අනුන්ගෙන් ගුටි කන්න බැරුව දාසියක් ඉන්න වැඩ කරන්න ඕන නිසා උදේම වතුරට බහැලා ගඟට බහැලා වතුර අරන් යන්නේ. අනේ තින්වත් බ්‍රාහ්මණය කාට බයෙන්ද මේ? කාට බයෙන්ද මේ වතුරට බහැලා ගොඩ ඇවිල්ලා මේ කටකට ගා විහුළු විහුළු ඉන්නේ? දැසේ කියනවා තින්වතිය මම පාපයට බය, පව්වලට බය. මම මේ පව් ටික හොවද ගන්න මේකට නාව. අනේ පින්වත් බ්‍රාහ්මණය මෝඩ කතාව ඔයාට කිව්වේ කවුද? වතුරට බහැලා නැවම පෞටික හේදනවා කියලා. ඉතින් ඔයා දවසට දෙතුන් වතාවක් ඇවිල්ලා මේකට බහින්නේ. හැබැයි මේකේ ඉන්න ඉබ්බෝ මාළුවෝ, මේකේ ඉන්න දියබරියෝ, උන් හැම වෙලාවෙම මේ පිරිසුදු වතුරෙන් හේදි හේදි ඉන්නේ. එතකොට උන්ගේ මුකුත් පවක් නැහැ. මේක කිව්ව ගමන් අත් දෙක එකතු කරගෙන දාසියට වඳිනවා. අනේ පින්වත්ති ඔබ මගේ සිහිය උටද්දුවා. ඔබ ඔහොම කතාවක් කියන්නේ කොහොමද? ඒකට කියනවා පින්වත පව්වලට අකමැති නම් බය නම් පවෙන් නිදහස් වෙන ක්‍රමය දැනගත්ත තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මේ ළඟ. ගිහි මුණ ගැහින් මම උන්වහන්සේගේ ශ්‍රාවිතාව. එතකොට අපේ ජීවිතවල ආයේ මේ ලෝකයට අදාළ මේ මනුස්ස ගතිය ඉක්මවා දෙවියන්ගේ ස්වභාවයට අත්දැකීම ආවත් අපි කලබල නැහැ. ඉපදුනා ඒ තමයි ඒ ධර්මතාවය අපට අඳුරගන්න පුළුවන් වල ඒක වෙනසිය කරන අපට තේරෙනවා. හිතින් ඔසවල මොනා හරි දුන්නා කියලා එන නිමිත්ත තොරතුර ඔක්කොම මොකද? බොරුවක්, වංචාවක්. මයිනේ ඇත්ත ස්වභාවයට ගැලපුවා. ඊට පස්සේ මේක අඳුනගත්තට පස්සේ දැන් එයා මෙන්න මේක සුවසේ පරිහරණය කරගෙන යන්න එයා තවදුරටත් වැඩිණු කිරෙන් බවට පත් වෙන්න ඕන. බිහි වෙලා දාලා හිටියට අතපය හොලව හොලව එකන්තනට වෙලා නේද? පොඩි දරුවෝ මතකයිනේ අපිත් දැන් ඒ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් තියෙනවා. අම්මෙක් සතුටු වෙනවද දරුවා බිහි වෙලා අවුරුදු 20ක් යනකොටත්? ඒ මනුස්සයා එහෙමව අත් දෙක හොලව හොලව නේද? අහුල් දෙක හොලව හොලව එහා පැත්තට මෙහා පැත්තට පොරව පෙරලි පෙරලි වත් දෙන්නේ නැතුව අම්මා වඩා ගන්න ඕනේ නවන්න කවන්න කරනොත් අම්මට සතුටක්ද නැහැ. ඒ වගේ මේ ශාසනයේ පිහිවෙච්ච කෙනාට වැඩි දියුණු වීම පිණිස කිරිපොල පෝෂණය කරන කෙනාට කියනවා කවුද? මොග්ගල්ලාන කියන මොගලම් මහරහතන් වහන්සේ. ඇයි ඒ කියන්නේ? උන්වහන්සේ මේ හදාගත්ත අඳුනගත්ත සම්මාදිට්ඨිය පරිහරණය කරන්න ධ්‍යාන සමාධිය උපත්ව ගන්න තොරතුරු ටික හරියටම කියා දීලා අපේ ජීවිතේ ඔසවලා තබනවා වැඩිහිටියෙක්ගේ මට්ටමට. ශක්තිමත් පුරුෂයෙක්ගේ මට්ටමට රාග දේශ කියලා කියන්නේ දුර්වලයි චූටි දරුවෙක්ගේ ගතිය වගේ. මේ දේවල් අත්හරිච්ච පියවරට ගන්න මඟ කියා දෙනවා කවුද? මුගලන් මහරහතන් වහන්සේ ඉපදුණු කෙනාට කිරිපොල වඩගෙන පෝෂණය කරන කෙනා. මේ ශාසනයේ අපේ භාග්‍යතුන් වහන්සේ ඒ අනුකර අනුශාසනාවේ භාවනාව තියෙන්නේ අපේ අම්මේ දර්ශන භූමිය දැනගත්ත කෙනාගේ වැඩේ. එයා ඒ භාවනාවේ මොන විශේෂ හැකියාවකද ලදුන්නත් ආයේ රැවටෙන්නේ නැති නිසා එයාට ලෝක ධාතුව ඇතුලේ ඉඩකට නෑ. වීසා කැන්සල්. ඒ නිසා අපි භාවනා කරන්න පටන් ගන්නේ දැන්, මෛත්‍රිය වඩන්න පටන් ගන්නේ දැන්. සත්සා හරිද? ඔව්, අපි අලුතෙන් පිරිස එකතු වෙන නිසයි නැවත නැවතත් දර්ශනය ගැන කතා කරන්නේ. නැත්නම් අපි පරණව පිරිස මේ ගැන කතා බහ කරලා ඉන්න පිරිස ඉන්නවා නම් ඊළඟට මම ඕගොල්ලොත් එක කතා කරන්නේ අසුභය කියලා දන්නේ තියෙන දේ දැනෙන්න කොහොමද වඩන්නේ, පුරුදු කරන්නේ. මෛත්‍රිය කියන දේ ඇටමස්නාර හිඳා බහැලා ජීවිතේ පතුලම තියෙනවා වගේ දැනෙන විදිහට කොහොමද මෛත්‍රිය හදන්නේ කියලා මට ඕගොල්ලොන්ට ඊළඟට කියා දෙන්න තියෙනවා. මේ ටික කියා දෙන්න ඕන දෙයක් නේද? ඊළඟට තමයි අපි මේ ශාසනයේ විඳින්නේ සකසා. එතකොට නේද ඕගොල්ලොන්ගේ උත්සාහය, ඕගොල්ලොන්ගේ කැපකිරීම, අවශ්‍යතාවය ඒ භාග්‍යතුන් වහන්සේ සංසිඳුණු සැනසුණු සංසිඳීම සැනසීම උපද්දව ගන්න පාර හදනවා. ඒතර ඕගොල්ලෝගේ අවශ්‍යතාවය නුයි ඒ තන හැදෙන්නේ. උපදේශ තොරතුරු ටික කල්යාණ මිත්‍රෝ බෙහෙත් තොරව දෙනවා වගේ දෙනවා. ඕගොල්ලෝ ඒ කියන වචනයටම අදාළව එළවටු නම් ඒකට බටු මුල් දාලා බෑ. ඒකට එළවටු මුල් බටු වර්ග ගොඩයිනේ තලන බටු ඕම කියලා ජපන් බටු ඕම කියලා ගොඩක් තියෙනවා. හැබැයි බෙල්ලට ගන්න කියන බටු මොනවාද? එළ බටු මොල් නැත්නම් තියෙනවා දැල් බටු කියලා තව වර්ග තියෙනවා. ඒක කිව්වොත් දැල් බටු කිව්වොත් දැල් බටුම තමයි. ඒකම අමාරුවෙන් හරි හොයාගෙන හොයාගෙන ගිහලා රටේ කොහෙද තියෙනවනම් හොයාගෙන එනවා වගේ. ආයෙත් අනිත් දේවල් වලටත් එහෙමයි. මට මෛත්‍රිය ඕගොල්ලොන්ට දෙන්න බෑ. මට දෙන්න පුළුවන් මෛත්‍රිය හොයාගන්න හැටි විස්තරේ නේද? අසුභේ මට දෙන්න බෑ. හිතන්න එපා කවදාවත් අනිත් කෙනෙකුගෙන් ලැබිච්ච එකක් අපි ගන්නෙ නෑ. දර්ශනය මට දෙන්න බෑ. මට පුළුවන් දර්ශනය මෙන්න මේ වගේ කියලා වචන තොරතුරු විස්තර ටික ඕගොල්ලොට කියනවා. ඕගොල්ලෝ ඒ නිමිති තොරතුරු ටිකේ දක්ෂ වෙලා විනිශ්චය කරනකොට ඔව් ඕගොල්ලෝ හරි නේද? මේ ඉදිරියට යනකොට ඊළඟට අපි ආනාපානය ඔව් භාවනාවක් විදියට පුරුදු විය යුතුයි, සකසා පුරුදු විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා. ඊළඟට ආලෝක සංඥාව නේද? සකසා පුරුදු කරන්න ඕනේ කියලා. මම ඕගොල්ලෝ ඉදිරියේදී අපි මුණ ගැහෙන වෙලාවෙදී මේ දේවල් මම ඕගොල්ලොන්ට කියා දෙනවා. ඒත් වගේම අපිට දැන් චූටි අදහසක් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි දවස් 5ක් විතර ගෙවල් දොරවල් වලින් වෙන් වෙලා ආහාර පාන සියලු පහසුකම් අපිට ලැබෙන තැනකට වෙලා අපි දවස් 5ක් ඉස්සරලා භාවනාවේ මුල් අදියරට ගේන්න ප්‍රායෝගිකව අපි භාවනා කරමු කියලා යෝජනාවක් ඕගොල්ලෝ අතරින් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ අපි මූලික අඩිතාලම හරියට හදාගත්තොත් ඊළඟට ඕගොල්ලොන්ට තනියම විවේක හදාගෙන හොඳට භාවනාව ඉදිරියට රහ යන්න පුළුවන් මේ දර්ශනයත් එක්ක. එතකොට එදා ගිහි ජීවිතය ගත කරපු පිරිස සෝතාපන්න සකදාගාමි අනාගාමි කියලා මෙන්න මෙහෙම ඒ ඉන්න ඉන්න තැන් වල සංස්ඳීම වුණා. අද බෑයි කියලා එකක් වෙන්න විදියක් නෑ. අද බෑයි කියලා එකක් වෙන්න විදියක් නෑ. මහා සිටුවරු කෝටි ගණන් ධනය තිබුණු නේද උපාලි ගෘහපති උග්‍ර ගෘහපති මේගොල්ලෝ අනාගාමි බලය සාක්ෂාත් කරන් හිටිය සේවකයෝ දහස් ගණන් වැඩ කරනවා කුඹුරු වල කර්මාන්තවල. ඒවා බැරි නෑ. අපි දිශාව ක්‍රමය හරියට අඳුනගමු. හරි නේද? හොඳයි. එහෙනම් හැමදෙනාටම ඒ තථාගතවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසිඳුණු නිවීම සැනසීම ජීවිත රූපත්ව ගන්න මේ ධර්මානුශාසනාවත් හේතුපකාරයක් වේවා.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු
සාදු සාදු
සාදු අපි දත් ස්වාමීන් වහන්සේ මහා ප්‍රහෙසත් කරලා තියෙනකොටම මේ දහම දේශනා කරන්න සෑහෙන උත්සාහයක් ගත්තා. එතෙන් අපි හැමෝම රස කරගත්තු පින් උන්වහන්සේට අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, නවදුරට මේ වගේ ධර්මා බෝධය ලබා දෙන්න පිණිස මේ වගේ ධර්ම දේශනා පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට තව තවත් ලැබෙන්න කියලා අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. සාදු
සාදු සාදු සාදු සාදු සාදු
සාදු.